හොඳයි මේ මොහොතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ධම්මපදයේ නම් වූ තථාගතයන් වහන්සේගේ වචන ඇතුළත් වෙච්ච ඒ පොත් වහන්සේ තුල ගාථා 423න් පළවෙනි ගාථාව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ගාථා රත්නය තථාගතයන් වහන්සේ දේශනා කරන්නට හේතුව කුමක්ද කියන එක විශේෂයෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ගාථා රත්නය තුලින් මේ සිද්ධිය තුලින් තථාගතයන් වහන්සේ අපට දෙන්නා වූ කමඨාන නිවන් පණිවිඩයත් ඒකෙත් තුල තිබෙන්නා වූ අභ්‍යන්තර විදර්ශනාවත් අපි සාකච්ඡා කරන්න මේ මොහොතේ බලාපොරොත්තු වෙනවා. තථාගතයන් වහන්සේ ජේතවනාරාමේ ජීවමාන වැඩවසන කාලය තුලදී අපි දන්නවා ගොඩාක් පින්වතුන් ඇවිල්ලා තථාගතයන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ගොඩාක් ගැඹුරු ධර්මයන් අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන මාර්ගඵල ලබාගෙන ඒ ආර්ය ශ්‍රාවකයෝ අරියත් බෝධි වලින් පිරිනුවම් පෑවා. කෝටි ගණන් මිනිස්සු මේ විදිහට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහන කාලවකවානුව තුල සවත්නවර බොහොම ධාර්මික ගොඩාක් පින්දාම් වලට කැමති බ්‍රාහ්මණී කිටියා. එයාගේ නම තමයි මේ පාලිත කියලා. මේ පාලිත කියන උපාසක මහතා ගොඩාක් දාමට ලැබී පින්දාම් කරනවා. බොහොම ධාර්මිකව එයාගේ ගිහි ජීවිතේ පෞල් ජීවිතේ ගත කරගෙන ගියා. එයාට පුරුද්දක් තිබුණා ජේතවනාරාමේ නිතර නිතර ගිහිල්ලා තථාගතයන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කිරීම. මේ විදිහට මේ පාලිත කියන මේ උපාසක මාත්‍ය හැමදාම ගිහිල්ලා බණ අහලා මෙයාගේ සිත ගොඩාක් පෑදුනා. ඇයි? තථාගතයන් වහන්සේ දෛනිකව දේශනා කරන නාන ප්‍රකාර සූත්‍ර ගොඩාක් ගැඹුරු ධර්ම කාරණා මේක ඇහිලා ඇහිලා මෙයා තේරුම් ගත්තා මේ ලෝකයේ දුක නිවන්න තියෙන ක්‍රමවේදය තථාගතයන් වහන්සේගේ සරණ යන එක. දුර්ලභ ගණි අවස්ථාවක් මට හම්බුණා. මිනිසක් බව ලැබිච්ච එක නෙමෙයි, තථාගත ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සරණ යන අවස්ථාව. එහෙනම් එයා ලබාපු මිනිසක් භවයට වටිනාකමක් නොදී තථාගතයන් වහන්සේ තමන්ට මුණ ගැවුණා. ඒ සම්මා සම්බුදු මුඛයෙන් මට බණ අහන්න ලැබුණා. භාග්‍යවතුන් වහන්සේ ළඟ ඉඳගෙන මට මේක වඩන්න අවස්ථාව ලැබුණායි කියන ඒ මහා සන්තෝෂය නිසා තමන් ශ්‍රවණය කරලා පෑදිච්ච ධර්මය වඩන්න ඕනේ කියන වීරිය නිසා එයා ගිහි ජීවිතයත් ඒ තිබිච්ච සියලෝම සැප සම්පත් සියරම දන් දීලා ඉස්සෙලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා පැවිදි වුණා. තථාගතයන් වහන්සේ ඒ පාලිත කියන උපාසක මාත්‍ය මාන කළා. මේ උපාසක මාත්‍ය මාන වුණාට පස්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් ඇහුවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මට කමඨාණක් දෙන්න, මේ දුක නිවා ගන්නට මං අද ඉඳලා මේක වඩන්න ඕනේ කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කරලා කමඨාණක් දේශනා කරනවා. මේ කමඨාණ අරගෙන මේ ස්වාමීන් වහන්සේ ඒ ස්ථානෙන් බැහැර වෙලා තමන්ගේ මේ කමඨාණ වඩන්න පටන් ගන්නවා. කමඨාණ වඩාගෙන යනකොට ඒ ස්වාමීන් වහන්සේට කය ගොඩක් දුර්වල වෙනවා. අපි දන්නවාද වර්තමානයේදී ආහාර පාන හරියට ලැබෙන්නේ නැත්නම්, නිින්ද ලැබෙන්නේ නැත්නම්, සුවය හරියට පැය තුනක්වත් කයට ලැබෙන්නේ නැත්නම් මේ කයේ ක්‍රියාකාරීත්වය අඩාල වෙනවා. අද වර්තමානයේ ගොඩාක් වහන තියෙනවා, යන්ත්‍රෝපකරණ තියෙනවා. පැය තුනක් හතරක් විතර එක දිගටම වැඩ කළාම අපි ඒ වාහනේ පැයක් විතර විවේක ගන්නවා. නැත්තම් ගොඩාක් දුර යන කට්ටිය තැන් දෙකක තුනක තේ බොන්න නවත්තන තේ වලට තියෙන ගිජුකම නෙමෙයි, මේ වාහනේට විවේකයක් දෙන්න ඕන ඉන්ජිම නැත්නම් ඒ උණු වෙලා දිය වෙලා යනවා. ඒ මෝටර් වලට අමුණලා තියෙන බෙල් පටියේම උණු වෙලා ඈත් වෙන්න පටන් ගන්නවා. නාන ප්‍රකාර ශබ්ද මතු වෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ කයත් කොටස් 32කින් නිර්මාණය වෙච්ච මේ කයටත් විවේකයක් දෙන්න ඕනේ. මේ භාවනාව තුලින් තමයි මේ විවේකය දෙන්න ඕනේ. කායික සුවය, මානසික සුවය කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේ පාලිත නමින් හිටපු මේ ස්වාමීන් වහන්සේ මාන වෙලා තමන්ගේ මේ කය ගැන කිසිම තැකීමක් නැතුව අවිවේකයෙන් භාවනා වඩන්න පටන් ගත්තා. රාත්‍රියේ දවාලේ නිදි මරාගෙන වඩන්න පටන් ගන්නකොට මේ ස්වාමීන් වහන්සේගේ කය ක්‍රමක්‍රමෙන් දුර්වල වෙන්න පටන් ගත්තා. ඒ අටකතාවල සඳහන් වෙනවා ඒ කාලවලදී මිනිස්සු ඇවිල්ලා වස් ආරාධනා කරලා තියෙනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේවත් වස් ආරාධනා කරලා ඈත ප්‍රදේශයකට අරගෙන ගිහිල්ලා කුටියක නවාතැන් දීලා උන්වහන්සේට සිව්පස්සෙන් අපෝපත්තාන කරන්න පටන් ගත්තා. මේ ස්වාමීන් වහන්සේ මේ වීරිය හතරියේ නැහැ. කිසිසේත්ම තමන් වඩන මේ කමඨාන්නට කිසි සැනකින්වත් කම්මැලිකමක් හිතුවේ නැහැ. වඩවඩා වීරිය කරගෙන ගොඩාක් දක්ෂ ලෙස රාත්‍රියේ දවාලෙත් නිදි මරාගෙන මේ භාවනාව මේ කමඨාන පිරුවා හේතුව භාග්‍යතුන් වහන්සේ කෙරේ ඒ තරම් අචල විශ්වාසය. භාග්‍යතුන් වහන්සේ කෙරේ තිබුණ විශාල ශ්‍රද්ධාව නිසා පෑදීම නිසා මේ කමඨාන හරියටම හරි මේක වඩන්න ඕනේ කියලා වඩාගෙන ගියා. වඩාගෙන යනකොට මේ ස්වාමීන් වහන්සේ පොඩ පොඩ ඉදිරියට යනවා. ලෝකෝත්තර ගමනේ ගොඩාක් දේවල් වැටහෙන්න පටන් ගන්නවා. එතකොට මේ S2 රතු වෙලා මේ S2 රෝගී තත්ත්වයකට පාත්‍ර වෙනවා. එතකොට අපොප්පත්තාන කරන්න එන දායක මාතුරු උදේ දානේ දවල් දානේ ගේනකොට දකින්නවා මේ මාර්ගය වඩන ස්වාමීන් වහන්සේ රෝගාතුරයි. කය අවිවේකයි. S2 දැක්කාම මේ S ඔක්කම ලේනාරවල ඔක්කම පිම්බිලා බේත් දෙන්න ඕනේ කියලා වෛද්‍යවරයෙක්ට අඬගාලා මේ ආර්ය ශ්‍රාවකයාට මොකද්ද තියෙන අසනීප කියලා බලලා බේත් දෙන්න කිව්වම කියනවා මේ ඇස්වල විවේකයේ නැතිකම නිසා මේ ලේනාරවල් ඔක්කම ඉදිමිලා මේවා පුපුරන්න පුළුවන්, S2 පෙනීම නැති වෙන්න පුළුවන්, මේ බේත් ටික දාලා S2 පියාගෙන විවේක ගන්න ඕනේ, විවේකයේ ගොඩාක් වැදගත් කියලා බේත් ටික දෙනවා. ඒත් මේ ස්වාමීන් වහන්සේගේ තියෙන වීරිය වැඩිකම නිසා බේත් අවශ්‍ය නැහැ, මට ඇස් ඕනේ, අතපය ඕනේ, කන් ඕනේ, දිව ඕනේ, මට රාත් වෙන්න ඕනේ, මේ සසර දුක නිවන්න ඕනේ කියලා වීරයෙන් අරක වඩනවා. බේත් පාවිච්චි කරන්නේ නැහැ. දවස් දෙකකට විතර පස්සේ ඇවිල්ලා නැවත බේත් දෙනවා. දීලා කියනවා මේ බේත මේ හරියට ප්‍රතිඵල ලැබිලා නැහැ, මේ බේත හරියට වෙලාවට දාන්න ඕනේ, වෙලාවට මේක පිළිපදින්න ඕනේ කියලා කිව්වාම අර අපොප්පත්තාන කරන කට්ටිය පොඩි සැකයක් එනවා. මොකද්ද මේ සැකය? මේ ආර්ය ශ්‍රාවකයා මේ බේත් ගන්නවද නැද්ද කියන එක කරේ. පස්සේ තේරුම් ගන්නවා මෙයා බේත් පාවිච්චි කරන්නේ ඇස්වලට විවේකයක් දෙන්න, කිසිම මොහතක තමන්ගේ කායික සුවය පිළිබඳව කල්පනා කරන්නේ, මෙයා මාර්ගයේ විතරමයි වඩන්නේ කියලා. මේ විදිහට වීරියෙන් වඩාගෙන යනකොට ඇසුත් දුර්වල වේගෙන යනවා. එක සැනේම රාත්පලයටපත් වෙනවා. S2 ඒ තප්පරෙම අන්ධ වෙනවා. එහෙනම් මේ අන්ධ රතන් වහන්සේට නමක් කිව්වා චක්කුපාල කියලා. පාලිත නමෙන් ආපු නිසා පාල කියන නම ගත්තා. මේ චක්කුව නැති නිසා චක්කුපාල කියන නමින් උන්වහන්සේ හැමතනවා. එතකොට ස්වාමින් වහන්සේලා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් විමසන්න පටන් ගත්තා. මේ අරියත් ඵලයටපත් වෙච්ච මේ උත්තම ආර්ය ශ්‍රාවකයාගේ ඇස්සන්ද උනේ ඇයි? මේ උත්තමයා S2 අයිම කරගත්තේ ඇයි? මොකද්ද මේකේ කර්මය අපට පාදන්නයි කියලා කියනකොට තථාගතයන් වහන්සේ ජාතක කතාවක් දේශනා කරනවා. එක්තරා භවයක විශාල දක්ෂ වෙදෙක් හිටියා. ඒ වෙදා මේ සවැත් නුවර විශාල ධනයකුත් එක්ක ජීවත් වෙච්ච බොහොම දක්ෂ බ්‍රාහ්මණ වෙදෙක්. ඒ වෙදා වෙදකම් කෙරුවොත් අනිවාර්යයෙන්ම සනීප වෙනවා. ඒ තරම් දක්ෂ වෙදෙක්, ප්‍රසිද්ධ වෙදෙක්. එතකොට ගොඩාක් කපටි උපාසක මෑණියෝ කෙනෙක් ආවා. ඒ මෑණියෝ කැමති නැහැ මෙයාට සල්ලි දෙන්න. එහෙනම් Tamanට ගෙවීමක් කරන්න නැතුව බේත් ගන්න ඕනේ කියන කපටිකම නිසා ඒ මෑණියෝ කියනවා වෙද මාත්‍යා මට වෙදකම් කරන්න, මගේ S2 සනීප වුණාට පස්සේ මම ඒකට අදාළ වියදම දෙන්නම්, ඒ ගෙවීම කරන්නම් කියලා. බ්‍රාහ්මණයත් පිළිගත්තා. වෙද මාත්‍යා කිව්වා කමන්නේ නැහැ, ප්‍රශ්නයක් නැහැ, බේත අනිවාර්යයෙන්ම සනීප වෙනවා, ඒ නිසා බේත් කරමු කියලා වල බේත පටන් ගත්තා. දෛනික උදේ හවස බේත් කොටලා බේත් හදලා ඇස් වලට දාලා බොණ්ඩ බේත් දීලා මේ හැම උපස්ථානයක්ම කරන්න පටන් ගත්තා. ටික දවසක් යනකොට ඇස් දෙක සනීප වුණා. වෙදමාත්‍ය ඇස් දෙක හරලා බලනකොට එයාට පේනවා දැන් සනීප වෙලා තියෙන දැන් පේනවා කියලා. මෑණියනි දැන් කොහමද පේන ප්‍රමාණය කියලා අහුවාම එයා කියනවා වෙදමාත්‍ය මොකවත් පේන්නේ තිබිච්ච මට්ටමෙන්ම තියනවා කියලා කියනවා. ඒ කියන්නේ හේතුව තමයි මේ පේනවා කියලා කිව්ව ගෙවීම් කරන්න වෙනවා. තමන්ගේ අතේ තියෙන කාවණ මොනවාරි දෙන්න වෙනවා කියන ලෝභකම නිසා පේන්නේ නැහැ කියලා කියනවා. තවත් හොඳ බේත් දානවා. ඒත් කාලයකින් කියනවා පේන්නේ නැහැ කියලා කියනවා. තිබිච්චතල් දැන් හොඳටම පේනවා. ඒත් කියනවා පේන්නෙම නැහැ කියලා. පස්සේ මේ දක්ෂ වෙදමාත්‍ය ඇස් පරීක්ෂා කරලා අවබෝධ කරගන්නවා මේ මෑණියන්ට පේනවා මේ මසුරුකම නිසා තමන්ට මේ ගෙවීම් කරන්න වෙන නිසා මේ බොරු කියන්නේ කියලා ඉතලා කියනවා. එහෙනම් ගොඩාක් දක්ෂ බේතක් තියෙනවා. ඒ බේතට අනිවාර්යයෙන්ම සනීප වෙනවා. ඒක දාන්නද කියලා වුවාම එයා කියන ප්‍රශ්නයක් නෑ දාන්න කොහමරි පෙනීමනේ මට ඕනේ. මට පේනවා නම් එච්චරයි කියනකොට වසවිස කොළ ටිකක් කඩාගෙන ඇවිල්ලා අර බේත ඖෂධත් එක්ක තියලා අර වස ජාති විස ජාති ඔක්කොම අඹරලා මිරිකලා ඉස්ම දානවා. දැම්මාම දැන් ක්‍රමක්‍රමෙන් ඈ අඩු වේගන යනවා. දැන් මෑණියන්ට වෙලා තියෙන ප්‍රශ්නේ දැන් ඈ පොඩ පොඩ කන වෙනවා. පේන ප්‍රමාණය අඩු වෙනවා කියලා කියන්න බෑ. පේන ප්‍රමාණය අඩු වෙනවා කියපු ගමන් කලින් පෙනුන බව ඔප්පු වෙනවා. එතකොට අර ගෙවීම් කරන්න වෙනවා. ඒ නිසා මෙයත් මේක කරබාගෙන ඉන්නවා කියන්නේ නැහැ. අරයත් මේක දිගටම වසවිස අඹර අඹර බේත්වක් කරනවා. කලින් පෙනුනා දැන් පේන එක අඩු වේගෙන යනවා. බේත මොනාර අඩුවද කියලා කියන්න බෑ. ඒකත් මොකවත් පේන්නේ නැහැ කියන එක කියලා ඉවරයි. ඒ නිසා වෙදමාත්‍යත් ඒක හොඳටම ඉතේ තියාගෙන දිගටම බේත් දාලා අර ඇස් දෙකම කුණු වෙනකම් බේත් දානවා. ඇස් දෙකම කන වෙලා යනවා. මේ ඇස් පෙනීම සම්පූර්ණයම අන්ධ වුණාට පස්සේ ඒ මෑණියෝ කාලයකින් නැති වෙනවා. මේ වෙදමාත්‍යත් කාලයකින් නැති වෙනවා. මේ වෙදමාත්‍යා තමයි නැවත ඇවිල්ලා තියෙන්නේ තමන්ගේ සම්බුද්ධ ශාසනය තුල පාලිත කියන නමින්. එහෙනම් මේ වෙදමාත්‍යා ඒ තරම් දක්ෂ වෙදමාත්‍යෙක් කියලා ඒ ඇස්වලට ඒ කරපු සේවාව නිසා මේසරේ අර කරපු වෙදකම් වල ආනිසංස නිසා ගොඩාක් කට්ටියද කරපු අපොපත්තාන නිසා මේ භවයේ ගොඩාක් සැප සම්පත් හම්බුණා. එයා කිසිම අඩුවකින් නැතුව හොඳ නිරෝගිමත් කයක් ගොඩාක් ලස්සනට එයා මේ ලෝකේ ජීවත් වෙච්ච කෙනෙක්. හැබැයි අර අකුසලයේ තිබුණා. ඒ අකුසලේ නියම කාලෙට පරිසම් දෙන්න වුණා. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ මාර්ගය වඩාගෙන යනකොට ඒ ඇස්වලටම අර කර්මය පරිසම් දුන්නා. බේත් තියෙනවා නමුත් පාවිච්චි කරන්න බෑ. ඇයි? අරක කුණු වෙන්න ඕන නිසා හොඳ බේත් තියෙද්දී කුණු වෙන්න බේත් දුන්නා. මෙතන හොඳ බේත් තිබුණා. අර උපාසක මෑණියන්ට හොඳ බේත් තියාගෙන කුණු වෙන්න බේත් දැම්මා වාගේ හොඳ බේත් තියෙනවා පාවිච්චි කරන්න සිත දෙන්නේ නැහැ. තමන්ට සිතවිල්ලක් පාවිච්චි වෙන්නේ නැහැ. අදහසක් පාළ වෙන්නේ නැහැ මේ බේත් පාවිච්චි කරන්න. මේ විදියට අර මෑණියන්ගේ ඇස් දෙක කුණු වුණා වාගේ තමන්ගේ ඇස් දෙක අන්ධ බවට පත් වෙනවා. භාග්‍යවත් වහන්සේ දේශනා කරනවා තමන් යමක් කළාම ඒ කරපු දේ කර්මානුරූපීව තමන්ගේ පිටිපස්සෙන් මේක ලෝබදිනවා. කරන්ට යන ක්‍රියාව නෙමේ වැදගත් වෙන්නේ ඒ ක්‍රියාවට මුල් වෙච්ච චේතනාවයි. එහෙනම් තමන් යටින් වැරදිලා වසක් මොනරි ඇඹරිලා තමන් යටින් වැරදිලා වෙනත් බේතක් කඩාගෙන කොලේ වෙනස් වෙලා පොත්ත වෙනස් වෙලා එහෙම වැරදිලා වුණොත් මේ තරම් ආනිසංසදායක නැහැ. ඒක සමාරුවකින් කැක්කුමකින් වේදනාවකින් ඒක ඈතර කරගන්න පුළුවන්. නමුත් මේ වෙදමාත්‍ය දන්නවා ඒකාන්ත වශයෙන්ම මේක වසක්. මේක වා කොළ జాතියක්. මේ පොත්තරි සැරයි. මේක දැම්මොත් ඈ කන වෙනවායි කියලා එයා හොඳටම දන්නවා. දැනගෙනයි හතර අබරන්නේ නම් ඇස් දෙක අන්ධ කිරීමේ අදහස මුල් වෙලා තිබුණා අර බේත්වලට. අන්න චේතනාව අන්ධ කිරීමේ චේතනාව නිසා ඒකේ ආනිසංශය අන්ධ කිරීමක් වශයෙන්පත් වෙලා අර මෑණියන්ගේ අස් දෙක ඇස් දෙකම අන්ධ වෙලා අඳුරු වෙලා ගියා වාගේ මේ චක්කුපාල මහරහතන් වහන්සේගේ ඇස් දෙකත් අඳුරු වෙලා ගියා. භාග්‍යවතුන් වහන්සේ මේකට ගන්න උපමාවක් තමයි විඥානයේ යම්කිසි දෙයක් කළාම මේ විඥානයේ පිටිපස්සේ මේ කර්මය ලෝබදිනවා. සසරේ කොතනකින් කොයේ මොන විදියට ඉපදුනත් මේ කර්මෙන් යාට බේරෙන්න බෑ. මේක අරියට අර ගොනා පිටිපස්සේ යන ඒ කරත්තේ රෝදේ වාගේ කරත්තේට ගොනා අල්ලලා බැඳලා ගොනාට කොයිවත් දුවන්න බෑ. ගොනා දුවනකොට කරත්තේ පිටිපස්සෙන් එනවා. රෝදය පිටිපස්සෙන්ම එනවා. රෝදය නවතින්නේත් නෑ. මනෝපුබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ටේන බාසිතිවා කරෝතිවා තතෝනන් දුක්ඛ මන්වේති චක්ඛංව වහතෝ පදං. මේ ගාථාව උන්වහන්සේ දේශනා කරනවා සියලෝම ස්වාමින් වහන්සේලාට ඒ චක්කුපාල මහරහතන් වහන්සේගේ ජාතක කතාව අවබෝධ කර ගැනීම පිණිස. එහෙනම් මේ කර්මය අපි දන්නේම නැතුව පිටිපස්සෙන් ලෝබඳිනවා. අපේ චේතනාව මුල් වෙන්නේ මොනවා සම්බන්ධෙන්ද? ඒ චේතනාවට අදාළ කර්මය පිටිපස්සෙන් එනවා. අපි ඔරකම් කළේ නැහැ. ඔරකම් කිරීමේ චේතනාව තිබුණාම අපේ බඩමුට්ටු ඔරකම් වෙනවා. මරන්න අදහසක් නැහැ. නමුත් මරන්න තරම් තරහා යනවා නම් අපි මැරෙනවා. අපි කවදාවත් සලායතන වලින් කාමයේ වර්ධව ඇසෙන්නේ නැහැ. නමුත් ලස්සන සින්දු දකින්න ආන්න අපි කැමතිනම්, ලස්සන දේවල් දකින්න කැමතිනම්, රසවත් දේවල් කන්න කැමතිනම්, ස්පර්ශයට කැමතිනම්, අපි කැමති දේවල් හිතන්න කැමතිනම්, අන්න මේ ආයතන අයතුලින් කාමයේ විඳීමේ චේතනාව තිබුණාම අපට කාමයේ වරදවා ඇසිරෙන්න සිද්ධ වෙනවා. අපි කාමයේ මායයට ගොදුරු වෙනවා. හැබැයි අපි බොරු කියන්නේ නැහැ. බොරු කීමේ අදහසක් තියෙනවා. බැරි වෙලාවත් මේක ඇහුවොත් මම මේම කියනවා. මේම කියලා මම බේරෙනවා, මගේ හැඟ බේර ගන්නවායි කියලා චේතනාවක් ඇති වුණාම ඒ චේතනාවට අනුව කර්මය ගොඩ නැහිලා ඒකට අනුව දුක් විඳින්න සිද්ධ වෙනවා. එහෙනම් මේ කරත්තේ රෝදේ පිටිපස්සෙන් එනවා වාගේ මේ සසරේ මේ ගුණා නැවතෙන තාක්කල්, මේ ගවයාගේ ඒ සසර ගමන නැවතෙන තාක්කල් මේ කරත්ත රෝදේ කැරකී කැරකී පිටිපස්සෙන් එනවා. එහෙනම් මේ චක්කුපාල මහරහතන් වහන්සේගේ මේ අතීත කතාව තුළින් අපට විශේෂ දෙයක් අවබෝධ වෙනවා. මේ ලෝකේ මොන විදියට කවුරු ඇසිරුණත් අපි යාපත කරන්න ඕනේ. යාපතෙන් තොර කිසිම දෙයක් අපි නොකළ යුතුයි කියන එක භාග්‍යතුන් වහන්සේ මෙතන දේශනා කරනවා. හේතුව මිනිස්සු අයාපත්, ඒ නිසා අපි අයාපත් දේ කරන්න ගියාම ඒකේ කර්ම විපාකෙන් අපට අයාපතක් වෙනවා. එහෙනම් මිනිස්සු අපට මොනතරම් දුක් වේදනා නිඳා පීඩා කෙරුවත්, අගෞරව අපකීර්ති අපට ඇති කළත්, ඒ සෑම දෙයක් පිළිම අපි මිනිසුන්ට ප්‍රශංසා කරන්න ඕනේ. බලන්න මොනතරම් ලස්සනට බනින්න පුළුවන්ද මේ මිනිසුන්ට, මොනතරම් කැතකතා මේ මිනිස්සු කටපාඩම් කරලද. ත්‍රිපිටකයේ කටපාඩම් කරා නම්, මේ දක්ෂකම ත්‍රිපිටකයේ වෙනුවෙන් පාවිච්චි කරා නම් මොනතරම් සූත්‍ර ගණනාවක් මේ මිනිසුන්ට කටපාඩම් වෙනවද කියලා යාපත් අපි හිතන්ට ඕනේ. අපෙන් යමක් පෑරගත්තාම ඒ මිනිසුන්ට ආශිර්වාද කරන්න ඕනේ. චක්කුපාල මහරහතන් වහන්සේ අපි සී කරන්න ඕනේ. හේතුව චක්කුපාල මහරහතන් වහන්සේගෙන් ගොඩාක් වටිනා බේත් ටික තමන්ගේ ඇස්වලට දම්ම ගත්තා. ඒකට තමන් ගෙවීමක් කළේ නැහැ කියන ප්‍රශ්නේ නිසා අන්න බලන්න, එදා රන්තැලියේ ප්‍රශ්නේ මෙතන නැද්ද? රන්තැලිය වටින නිසා ගත්තා. ඒ රන්තැලියට හදාළ ගෙවීම කළේ නැහැ. එයා කියනවා මේක මමයි දැක්කේ, මට මේක දෙන්න, මමයි මේකේ අයිතිකාරයා, මම නැවත මේක දෙනවට මේ සියලුම දේවල් දෙනවා, දෙගුණයක් දෙනවායි කියලා කියනවා. ඒත් දුන්නේ නැහැ. එහෙනම් තමන්ගෙන් යමක් අයිමි වෙනකොට ඒ අයිමි වෙච්ච දෙයකට තමන්ට ඒ වන්දිය ලැබෙන්නේ නැත්නම් වහාම කැළඹෙනවා. එහෙනම් එදා ඒ වෙදමාත්‍ය කැළඹුණා, මෙච්චර වටිනා බේත් දැම්මා, සනීප වුණා. නමුත් මට ඒකට අවශ්‍ය ගෙවීම් කළේ නැහැ. මගේ බේත් ටික අපරාධය, මගේ ඉමිකාරත්වයේ තිබිච්ච බේත් ටික මට අහිමි වුණා. මගේ බේත් ටික අරගත්තා, වංචනික ලෙස මගෙන් පෑරගත්තා කියන ඒ චේතනාවේ කර්මය බලන්න අද ඇස් දෙක අහිමි කළා. එහෙනම් අපගේ ජීවිතයේ චක්කුපාල මහරහතන් වහන්සේ පිළිබඳව අපි විශේෂ දෙයක් අවබෝධයට ගන්න අවශ්‍යයි. එදා චක්කුපාල මහරහතන් වහන්සේට ඒ ගී කාලේ විශාල අත්දැකීමක් තිබුණා බේත් පිළිබඳව. දක්ෂකමක් තිබුණා ඕනම බේතක් ඇදීම පිළිබඳව. එහෙනම් ඒ දැනුම දක්ෂකම මොනවටද පාවිච්චි කළේ? ඇස් දෙක අන්ධ කරගන්න පාවිච්චි කළා. සසරේ දුක වෙනුවෙන් පාවිච්චි කළා. එනම් කොච්චර හොඳ දේවල් කරලා මොනතරම් සැප සම්පත් එක්ක මිනිසත් භවයට එන්න තරම් කුසල් තිබුණත් එක අකුසලයක් තිබුණාම ඒකත් අර කුසල් එක්ක පරිසම් දෙනවා. එහෙනම් අපගේ ජීවිතවල අපි ගොඩාක් දක්ෂකම් අපි ළඟ තියෙනවා. එදා ඒ වෙදමාත්‍යාර තිබිච්ච දක්ෂකම් වාගේ අපේ ළඟ තියෙන එක දක්ෂකමක් තමයි කවුරු මොනවා කිව්වත් ඉවසගෙන ඉන්නවා. කතා කරන්නේ මේ කන්තිය කියන මේ ඉවසීම කියන එක විශේෂ දක්ෂකමක්. චක්කුපාල මහා රහතන් වහන්සේට ඒ වෙදමාත්‍ය වෙලා ඉන්න කාලේ තිබිච්චා වාගේ. හැබැයි තවත් කෙනෙක් ඇවිල්ලා අහනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මය පොතේ තියෙන එකක්ද, ඉතේ තියෙන එකක්ද, මේ ලෝකේ තියෙන එකක්ද, මේක කොහාට සම්බන්ධ එකක්ද කියනකොට අපට උත්තරේ දන්නවා. ඉවසීම ප්‍රගුණ කරලා කියලා එකක් අදාගෙන දෘෂ්ටිගත වෙලා කටහැරලා වචනයක් කතා කරන්නේ. එතකොට අර චතුරාර්ය සත්‍ය දැනගන්න කැමති ඒ උපාසක පින්වතාට අපි දන්න කාරණාව කිව්වම එයා නිවන් දකින්නව නේද? එයා අඩුපාඩු හදාගෙන දුක නිවා ගන්නව නේද? ඉවසීම පුරුදු කරනවායි කියලා එයාට ඒක කියන්නේ නැහැ. දැන් මේ ඉවසීම මොකද්ද උනේ? කවදර දවසක නිවන් යන්න චතුරාර්ය සත්‍ය අපට හැයෙන්නේ නැහැ කියන දුකට හේතුවක් වුණා. එහෙනම් ඉවසීම ප්‍රගුණ කරන එක හොඳයි. සමහර තැන්වලදී නොහිසිලිවන්තව අපි සාසනය වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. කෙනෙක් ළඟට වැටුනාම යාගේ කර්මය පරිසම් දුන්නයි කියලා අපි හාක බලාගෙන ඉන්නවා. කර්මය පරිසම් දීලා පාසිවලට ලිස්සිලා අර කඹෙත් එක වතුර බාලේ තිබිච්ච බරටය හැදගෙන ළඳ ඇතුළට වැටිලා කර්මය පරිසම් දීලා කියලා කිව්වාම ඒක හරිද? වැරදි. කර්මය පරිසම් දීපේක ඇත්ත. නමුත් එයාට මැරෙන්න ඇදුවාම පානාතිපාත අගල කර්මයක් අපිට හැදෙනවනේ. එහෙනම් අපි ඔයාට උදව් කරන්න ඕනේ ඒ ළඳෙන් උඩට එන්න. එයාගේ ජීවිතේ බේර ගන්න උදව් කරන්න ඕනේ. ඒක තමයි කර්මය. කුසල කර්මය. නැත්තම් එයාට මැරෙන්න ඇදුවාම, එයාට මැරෙන්න ඉඩ දුන්නාම අකුසල කර්මයක් වෙනවා. ජීවියක පිදිරියේ බලාගෙන ඉඳි මැරෙනවා. කිසිම පීඩක් උන්නේ නැහැ. තථාගතයන් වහන්සේ මේ ලෝකේ හැමෝම භවයට යනවා. දුකට ලං වෙනවා. ඉපදීමට වැඩ කරනවා. මේ හැම දෙයක්ම දැකලා මේ හැමෝටම ජීවිත කාලෙම කැප කරලා උදව් කළා ජීවිතේ බේර ගන්න. මේ දුකෙන් නිදහස් වෙන්න. එනම මේ චක්කුපාල මහරහතන් වහන්සේගේ මේ කතාව අරන් බලනකොට මේ චක්කුපාල මහරහතන් වහන්සේගේ වීරියේ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රමාණයට වඩා වීරිය කළාම මොකද උනේ? ඇස් දෙක හඳ වුණා. එනම් ප්‍රමාණයට වඩා වීරියයි කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි, අත්තකිලමතාන යෝගය. එනම් අත්තකිලමතාන යෝගයෙන් අපි කමටහන් වැඩුවාම වීරිය වැඩි නිසා ප්‍රතිඵල හම්බෙනවා. ඒ වගේම අපේ සැපත නැති වෙනවා. අපේ නිදහස නැති වෙනවා. කායික දුබලකම් ඇති වෙනවා. එහෙනම් අපේ ජීවිතවල අපි මාර්ගයේ වඩනකොට චක්කුපාල මහරහතන් වහන්සේගේ වීර්යය අපි මෙනෙහි කරනවා. අපගේ ජීවිතවල පුළුවන් තරම් අපි මධ්‍යම ප්‍රතිපදාවේ වීර්යයක් අපි ප්‍රගුණ කරනවා. ඒක තුළ නිතරම රැඳෙනවා. එහෙනම් මේ මනෝපුබ්බංගමා ධම්මා කියලා කියන මේ ගාථා රත්නය තුළ තියෙන විද්‍යාව මොකද්ද කියලා බැලුවාම තථාගතයන් වහන්සේ මෙතන බඹයක් විතර උස තියෙන මේ කය ගැන මේ කතා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ කවදාවත් ගොපල්ලෙක් කියලා හිටියේ නැහැ. තථාගතයන් වහන්සේ කිසිම භවයක කරත්තයක් පාලනය කළේ නැහැ. එහෙනම් තථාගතයන් වහන්සේ මේ කරත්තයක් ගැන කියන්නේ මේ බඹයක් විතර උස තියෙන මේ කරත්තෙට. මේ කරත්තය තුළ මේ කරත්තයට බැඳපු ගොනෙක් ඉන්නවා. ඒ ගවයා තමයි මේ සිත. එයා ඇදෙන තැන්වලට මේ කරත්තේ හැදිලා යනවා. මේ ගවයා කියනවා මම දැන් හිමින්සරේ සංඝාවාසයට යන්න ඕනේ කිව්වාම මේ කරත්තය හැදිලා සංඝාවාසය ඇතුළට යන්නේ නැද්ද? එහෙනම් නැවත කියන අනේ මෙතන ඉන්න බෑ, මෙතන කරදරයි, විවේකී ආදී අනුරාධපුර පැත්තට හිමින්සරේ බේරිලා පැනලා යමු කියලා මේ සතා ඇදිලා යනකොට මේ බඹයක් විතර උස තියෙන මේ කරත්තය ඇදිලා යන්නේ නැද්ද? එහෙනම් මේ කරත්තය කියලා කියන්නේ මේ කයට. එහෙනම් මේ සිත සෑම අවස්ථාවකම මේ කර්මත් එක්ක සම්බන්ධ වෙලා මේ සතර පුරාම දුවනකොට දුක පිටිපස්සෙන් එන්නේ නැද්ද? මේ දුක කියන කරත්තේ රෝධය අපි පිටිපස්සෙන් එන්නේ නැද්ද? මේ භවයේ කියන කරත්ත රෝධය මේ චක්‍රය අපි පිටිපස්සෙන් එන්නේ නැද්ද? අන්න බලන්න මේ බඹයක් විතර උස තියෙන මේ කයේ කර්ම කොට නැගිලා තියෙනවා. කරත්තේ නිකන් යන්නේ නැහැ. ඒකේ අවශ්‍ය බඩු වෙලඳාමට අවශ්‍ය බඩු ටික ඔක්කොම පටව ගන්නවා. කරත්තයක් නිකන් ගියම පාඩුයි. ඒ නිසා මිනිස්සු කරත්තයක් පටවගෙන යනකොට ඕනතරම් වෙලඳාමට බඩුත් පටවගෙන යනවා. මේ බඩු වලට තමයි කර්ම කියලා කියන්නේ. සිත ඉදිරියේ ගමන් කරනවා. සිත පෙරටු කරගෙන, චේතනාව මුල් කරගෙන අන්න කර්මය පිටිපස්සෙන් එනවා. මේ කර්මය මේක පටවගෙන තියෙනවා කුසල අකුසල කියලා. එහෙනම් මේ වෙලඳාම යනකොට අපි පුලුවන්තරම් බඩමුට්ටි ඉවර කරන්න ඕනේ. මොනවද බඩමුට්ටි ඉවර කරන්නේ? මේකේ තියෙන කුසල් අකුසල් ටික ගෙවලා ඉවර කරන්න ඕනේ. වෙලඳාම යනකොට සමහර කට්ටිය මේක අඩුවට ඉල්ලනවා, සමහර කට්ටිය වැඩි ගානට ඉල්ලනවා. සමහර කට්ටිය අපි කියන ගානටම ඉල්ලනවා, සමහර කට්ටිය කියන ගානට ගන්න. අපි කියනවා අපට ආසනයක් පනවලා, අපට ඒ ආසනයට බොහොම පිළිවෙලට පාද ආවරණයකුත් බිම තියලා ඒක සකසන්නයි කිව්වා. මේ මිනිස්සු ආසනයක් අදලත් නැහැ, මොකවත් නැහැ, බංකුවක් තියලා. එහෙනම් මේ බංකුව තමයි ආසනේ. මොකද්ද මේක? කර්මය. අපේ කර්මයට අනුව තමයි ඒක සැකසීලා තියෙන්නේ. එහෙනම් අපේ කර්මය අපට ඕනෑ විදියට මිනිස්සු ඉල්ලන්නේ, ඒ මිනිසුන්ට ඕනෑ විදියට ඉල්ලන්නේ. මේ නාම රූප ඒගොල්ලන්ට කැමති විදියට තමයි අපෙන් කර්මය අපෙන් ඉවත් කරලා ගන්නෙ. එහෙනම් අපට යාපත් දේවල් වෙනවා, අයාපත් දේවල් වෙනවා, අපිට ප්‍රියමනාප දේවල් වෙනවා, අප්‍රියමනාප දේවල් වෙනවා, බලාපොරොත්තු වෙච්ච දේවල් වෙනවා, වරාපොරොත්තු කඩ වෙන දේවලුත් වෙනවා. ඒ සෑම දෙයක්ම කර්මානුරූපීව වෙන්නේ. සමහර බඩමුට්ටු මිනිස්සු ගන්න කැමති, හැබැයි මිල වැඩි නිසා ගන්න. එහෙනම් අඩු කරලා දෙන්න ඕනේ. සමහර බඩමුට්ටු තියන සමහර කර්ම මිනිස්සු කැමැත්තෙන් ගන්නවා, ඒක පොඩ්ඩක් මිල වැඩි කරලා දෙනවා. එහෙනම් මේ විදිහට තමයි මේ සංසාරේ එකතු කරගෙන මෙතන මිනිසක් භවය වෙනකන් ගෙනාපු සියලුම කර්ම ටික අපගේ ජීවිත කාලය තුල ඒ හැම එකක්ම සුදුසුදුසු අවස්ථාවලදී ඒවා වියදම් කරලා දානවා නම්, වෙලඳම් කරලා ඉවර කරාම කරත්තේ ඉස් වෙනවා. ගමන අවසන් බඩු නැතුව ගමන් යන්න බෑ. කර්ම ඉවරුනාම කරත්තේ නැවතිනවා. බලන්න කොච්චර ලස්සනයිද කියලා. කර්මයේ තියෙන තාක්කල් මේ බඩමුට්ට තියෙන තාක්කල් ගමෙන් ගමට මේ කරත් යනවා. ගමෙන් ගමට කියලා කියන්නේ ස්ථානෙන් ස්ථානෙට මෙයා ඉපද ඉපද සසරේ යනවා. කර්මය ඉවර වුණා, බඩමුට්ටි ඉවර වුණා, කරත්තේ නැවතුවා, මිනිස්සයා බැස්සා. පළවෙනි වැඩේ කරන්නේ මොකද්ද? කර්ම නැහැ, තව ගමකට යන්න. බඩමුට්ටු නැ, අපරාධෙ මේ ගිහින් වැඩක් නැ. ඒ ගවයල් ලියලා අත්තරිනවා තනකොළ කකා නිදාසෙ ඉන්න කියලා. දැන් කරත්ත රෝදෙට මොකද්ද උනේ? කරත්ත රෝදේ නැවතුණා. ඒක නැවත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක නැවත මේ සසරට අදාළ ගමනේ යෙදෙන්නේ නැහැ. ගවයා කොයිද? ගවයා කර්මෙන් නිදාස් වෙලා එයා තනකොළ කකා විවේකයෙන් ඉන්නවා. එහෙනම් අපි මේ චක්කුපාල මහරහතන් වහන්සේ සම්බන්ධ මේ කතාව අපි අපගේ ජීවිත කතාවට පත් කරගත්තොත් අපිටත් පුළුවන්කම තියෙන මේ කර්ම ඉවර කරලා දාන්න. බණිනවා නම් ඉතා ගන්න අපි ළඟ තියෙන කර්මය මෙයා දුකෙන් ගන්නවයි කියලා. සන්තෝෂයෙන් අපට ප්‍රශංසා කරනවා නම් ඉතා ගන්න අපේ කර්මය මෙයා සන්තෝෂයෙන් ගන්නවයි කියලා. එහෙනම් දුකෙන් සැපෙන් තමයි මේ කර්මය ගෙවන්න තියෙන්නේ. එහෙනම් මොන ක්‍රමයකට මිනිස්සු ඉල්ලුවත් සන්තෝෂයෙන් බඩමුට්ටු ටික දෙන තරමට තමයි කර්ම ඉවර වෙන්නේ. එහෙනම් අපේ මිනිස්සෙක් ඇවිල්ලා බලාත්කාරයෙන් ගන්න හදනවා කර්මය, ඒ මිනිස්යාට බැන්නාම අන්න බඩමුට්ටු විකුණ ගන්න අකමැති, ලාභේ හඩුයි කියලා එයා ඒක තැම්පත් කර ගන්නවා, විකුණ ගන්න. එහෙනම් ඒකට තවත් පාරිභෝගිකයෙක් හොයා ගන්න, මේක විකුණ ගන්න තවත් ගමකට යන්න ඕනේ නේද? එහෙනම් තව සැරයක් ඉපදෙනවා අර කර්මය ගෙවන්න. ආපු ගම්මානයේ තුලදීම ඒ මිනිසුන්ගේ ඉල්ලුම් ප්‍රමාණය තේරුම් අරගෙන, ඒ මිනිසුන්ගේ ආර්ථික තත්ත්වයන් තේරුම් අරගෙන, ඒ මිල වෙනස් කරලා පුළුවන් තරම් ඉක්මනට කරත්තේ බඩු ටික විකුණන්න ඕනේ. බඩු ටික විකුණපු ගමම්ම කරත්තේ ඉස් වෙනවා. භවගාමි ජීවිතේ ඉස්සුනා. ඉපදීමට හේතුවක් නැහැ. ගමන් ගන්න හේතුවක් නැහැ. සතා ලියලා අත්තරිනවා නිදාසේ තනකොළ කකා විවේක ගන්න ගමන අවසන්. එහෙනම් කෙනෙක් මේ ලෝකේ පුතුජන ස්වභාවයේ ඉඳලාම අරියත් ඵලයට වෙනකම්ම මේ විඥානේ මේ කයෙන් නිදාස් කරන තක්වාම පිරිනුවම් පානකම්ම තමන් කළ යුතු කාර්යය තමයි මේ මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ටේන බාසතිවා කරෝතිවා තතෝ නන්දුක්ක මන්වේති චක්කංව වාතෝ පදං කින ගාථාව තුලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එනම් එදා මේ අට කතාව ශ්‍රවණය කරපු සියලෝම ස්වාමින් වහන්සේලා ගොඩාක් සන්තෝෂ වුණා. මේ ජාතක කතාව ගැන ගොඩාක් කට්ටිය සන්තෝෂ වුණා. ඒක අප වෙනුවෙන් කියපු ජාත කතාවක්. එහෙනම් අපි සසරේ ගමනක් යනකොට අපට අනතුරු ආබාධ හැම එකක්ම වෙනවා. ඒ හැම එකක්ම යාපතට කියලා අපි ගන්න ඕනේ. එහෙනම් චක්කුපාල මහරහතන් වහන්සේගේ ඇස්සන්ද වීම යහපතක් නේද? නැත්තම් කවදරි දවසක ඇස් දෙක අන්ධ වෙනවා නේද? ඒ වන්දියා ගෙවන්න ඕනේ. එහෙනම් මේ ලෝකේ අපට වෙන සෑම දෙයක්ම යහපත් ලෙස ගන්න අපි මේ ජාතක කතාව තුලින් ඒ අතීත අට කතා තුලින් අපි අපට කමඨාණක් කරගමු. අපට හම්බෙන සෑම චෛතසිකය තුලම අට ගන්නා වූ සැප දුක හැම එකක්ම අපේ කර්මයේ වශයෙන් අපි අවංකව පිළිගමු. එහෙනම් අපගේ ජීවිතය තුළ ඒ චක්කුපාල මහරහතන් වහන්සේ ගිය ගමන අපටත් යන්න පුළුවන්. අපි යන්නේ මොන ගමනේද? මේ කරත්තයේ තියෙන බඩු ටික ඉවර කරන්න ඕනේ. මේ සතා මේ සතර භවෙන් නිදහස් කරලා අරින්න ඕනේ. කර්මය නවත්තන්න ඕනේ. එහෙනම් ඒකට වීරියෙන් වැඩ කරනවා. රාගවල් දෙකේම වැඩ කරනවා. දුෂ්කර ක්‍රියාවෙන් තොරව වැඩ කරනවා. ඒ කරන කාලය තුලදී සිදුවෙනා වූ හැම දෙයක්ම අපගේ යාපතට කියලා ගන්නවා. බලන්න ආර්ය ශ්‍රාවකයාට අදාළ කමඨාන මේකේ තිබිලා. එහෙනම් අපි මේ ආර්ය ගුණධර්ම වඩනකොට නිවන් මාර්ගයේ ගමන් කරනකොට අපි කැළඹෙන්නේ අපේ ආයතන අයට ගෝචර වෙන සංඥා තුලින් නේද? අසුවලා සිල් නැ, අසවල් තන සිල් නැ, මේ ක්‍රමවේදය මට ගැලපෙන්නේ නැ, මේ කියන කතන්දර වලට මං කැමති නැ කියලා නේද කැළඹෙන්නේ? එහෙනම් මේවා කර්ම වශයෙන් අපට ගන්න පුළුවන් නම් ඇසකන දිව නාසය සමසිත කියන ආයතන අයට ගෝචර වෙන සෑම සංඥාවක්ම අපේ කර්ම ගනුදෙනු කරලා ඉවර වෙනවා. මම වීර්යයෙන් තව තවත් ඉදිරියට යනවා. කිසිම මොහතක මම මේ කර්ම වලට විරුද්ධව තව කර්ම හදන්නේ නැ කියන සීයෙන් හිටියාම මේ චක්කුපාල මහරහතන් වහන්සේගේ ජීවිත කතාව තුළින් ගත්ත කමඨාණක් වෙනවා මේක. එහෙනම් මේ විදියට අපගේ ජීවිත නිතර නිතර මේ ධම්මපද ගාථාව තුළින් පළවෙනි ගාථාවට අනුව අපි පුරුදු කරමු. අපගේ ජීවිත තුළ සෑම අවස්ථාවක් තුළම අපගේ වීරිය කරන කොටගෙන දුක සැප දෙකටම මධ්‍යස්ථව මේක පවත්වමු. චක්කුපාල මහරහතන් වහන්සේගේ ජීවිතය තුළින් අපි දැක්ක කමඨාන අපගේ ජීවිතයේ කමඨානක් වශයෙන් පත් කරමු. මේ ගාථාව තථාගතයන් වහන්සේ අපට දේශනා කළා. අපි වෙනුවෙන් දේශනා කළා. අනාගත සංඝයා වෙනුවෙන් දේශනා කළා කියලා කිව්වත් බොහොම නිවැරදි. එහෙනම් මේ ගාථා රත්නයේ තුල තිබෙන මේ කර්මය ඉවර කරන මේ සතා නිදහස් කරන කමඨාන අපි නිතර නිතර සීකරමු, නිතර නිතර වඩමු. චක්කුපාල මහරහතන් වහන්සේ එදා ඒ වෙදමාත්‍යෙක් වෙලා කරපු ඒ කාර්යය අපි කරන්නේ. අපි ළඟ තියෙන සෑම බේතක්ම අපි දෙනවා, සෑම කුසලයක්ම අපි දෙනවා. ඒකෙන් කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මොකවත්. එහෙනම් චක්කුපාල මහරහතන් වහන්සේ එදා දාන පාරමිතාවේ පොඩි දෝෂයක් කළා. මොකද්ද මේ බේසජ්ජේ දන් දෙන්න කැමති නැහැ. එයා ඒකට ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණා. ඒකට චේතනාවක් බලාපොරොත්තු වුණා. ඒ වෙදකමට වැටුපක් එයා බලාපොරොත්තු වුණා. නමුත් අද අපට දන් දෙන්න පුළුවන්, අපගේ ප්‍රීතිය දන් දෙන්න පුළුවන්, අපගේ සාමය දන් දෙන්න පුළුවන්, අපගේ සතුට දන් දෙන්න පුළුවන්, අපගේ ඉවසීම දන් දෙන්න පුළුවන්. එහෙනම් අපි ළඟ තියෙන ගුණධර්ම හැම එකක් දෙලින්ම මේ ලෝක සත්‍යයේ සිතට කයට සතුටක් ලැබෙන්න, සාන්තියක් ලැබෙන්න, ඒගොල්ලන්ට නිවෙන්න පණිවිඩයක් වශයෙන් දෙන්න පුළුවන්. එහෙනම් අපේ ජීවිතවලදී ගොඩාක් අපට දන් දෙන්න පුළුවන්. එහෙනම් දන් දීමට අපි චේතනාවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි කිසිම ලාභයක් සත්කාරයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව අපගේ ආර්ය ජීවිතය තුළ ඕන තරම් අපට දන් දෙන්න පුළුවන්. එහෙනම් මේ චක්කුපාල මහරහතන් වහන්සේගේ ජීවිත කතාව අපගේ ජීවිත කතාවට ලොකු ආදර්ශයක්. උන්වහන්සේ වෙනුවෙන් දේශනා කරපු ධම්මපදය අපට කමඨාණක් වුණා, නිර්වාණ පණිවිඩයක් වුණා. එහෙනම් මේ අට කතාවත් මේ ධම්මපද තුල තිබෙන පළවෙනි ගාථා රත්නයත් අපගේ ජීවිතවලට අපට අදාළ නිර්වාණ පණිවිඩයක් වශයෙන් කමඨාණක් වශයෙන් මතක තබා ගනිමු. නැවත නැවත සීකරමු. මේ ලබාපු මිනිසත් භවයේ තුල මේ ගාථාවත් මේ අට කතා තුලින් ගත්තා වූ ආදර්ශයත් අපි නිතර නිතර වඩලා පුරුදු කරලා ඒක තුලින් අපි අඩුපාඩු හදාගෙන සංසාර දුකෙන් ඈතර වීමට මේ ගාථා රත්නයත් මේ නිර්වාණ ධර්ම පණිවිඩයත් සැබවින්ම හේතු වේවා, වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.